සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින ස්වාමීන් වහන්සේ අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙමින්. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා. පාලි එක ඉදිරිපත් කරන්නේ. පාලි.
හොඳයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැනට දිනකට පැයකට ආසන්න කාලයක් පර්යංක භාවනාව කරමි. මූලික අරමුණ ආනාපාන සතියයි. හිත පිට ගිය විගසම ය දැනේ. එවිට මූලික අරමුණට ආයාසයකින් තොරව නැවත පැමිණේ. සමහර අවස්ථාවල සිරුරේ නාඩි වැටෙන ආකාරයේ සිරුරේ යම් යම් ස්ථානවල වේදනාද දැනේ. දැනට සති දෙකක පමණ සිට හිත පිට යාම වැඩි වී ඇත. හිත කතන්දර ගොතන බවක් දැනේ. මූලික අරමුණට නැවත එන විට දිගු කාලයක් හිත කතන්දරවල පැටලී සිට එන බවක් දැනේ. මූලික කර්මස්ථානයට පැමිණි විගසම හිත නැවත සිටිවිලි වලටත් කතන්දර ගෙතීමටත් පටන් ගනී. සමහර විට මුළු පර්යංකය තුලම මෙය සිදුවේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් මේ විදියට අපි කියමු අලුතෙන් මේ පුහුණුවට එකතු වෙන කෙනෙක් අලුතෙන් මේ පුහුණුව පටන් ගන්න කෙනෙක් යම් කිසි ආධාරකයක් උපකාරයට ගන්නවා. අපි හිතමු දැන් ඔය වාඩි වෙලා ඉන්න ඉරියව්ව උනත් පවත්වන්න බෑනේ මුලදී. එතකොට ගොඩක් වෙලාවට ඔන්න මොකද කරන්නේ, එක්කෝ කණුවකට හේතු වෙනවා, එක්කෝ බිත්තියකට හේතු වෙනවා. ඔහොම තමයි පටන් ගන්න. එතකොට එහෙම පටන්ගෙන ටික දවසක් කරගෙන යනකොට මේ තැනත් අර කණුවේ ආධාරයෙන්, කණුවේ බිත්තියේ ආධාරයෙන් තමයි මේ ඉරියව්ව පවත්වන්නේ. එහෙම පවත්වලා යම් කිසි විදියක ටිකෙන් ටික මේ ඉරියව්ව හැදිලා එනවා. ඒ උඩුකය කෙලින් පවත්වන්න පුළුවන් ශක්තියක් ගැලපිලා එනවා. මාංශ පේශීන් වර්ධනය වෙනවා. අන්න එහෙම ඇවිල්ලා අන්න එහෙම ශක්තියක් ඇවිල්ලා මොකද වෙන්නේ? අන්න ටික ටික මෙයාට පුළුවනි මේ කණුවේ ආධාරයක් නැතුව, මේ බිත්ති ආධාරයක් නැතුව මේ ඉරියව්ව දිගට පවත්වන්න. ඒක එතකොට කාලයත් එක්ක දියුණු වෙන දෙයක්. අන්න ඒ වගේම තමයි අපි වේලාවකදී මේ මූලික කමඨහනක් කියලා උස්මක් එහෙම නැත්නම් පතුලට දැනෙන දැනීමක් ඕක ප්‍රයෝජනෙට අරගෙන තමයි මේ සිහිය පවත්වන්නේ. හරියට නිකන් අර බිත්තියට හේතු වෙලා ඉරියව්ව පවත්නවා වගේ මෙන්න මේ උස්මට හේතු වෙලා සිහිය පවත්නවා. එහෙම තමයි මුලදී අපි යෝජනා කරන්නේ. මුලදී කෙනෙක් යොමු වෙයි යුත්තේ ඒ විදිහට තමයි. නමුත් ටික දවසක් කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට අන්න මේ හුස්ම නැති වුණත්, හුස්මට හේතුන් නැති වුණත් දිගට සිහිය පවත්වන්න පුළුවන් කියන විශ්වාසයක් ටික ටික දියුණු කරගත යුතුයි. ඒ විශ්වාසය දියුණු වෙන්න ප්‍රතිපදාවත් ගැළපිලා එනවා, පාරත් ගැළපිලා එනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක දැන් තේරෙන හුස්මේ සිහිය තියන්න බෑ. හිතිවිලි වල ගෙතෙන්නේ, හිතිවිලි වලට යන්නේ. එතකොට මුළු පරියන්කෙම ඉඳියා වැඩි වේලාවක් ඉඳී හිතිවිලි වල කියලා සැකසංකමත් වෙන එක ස්වභාවිකයි. ඒ සැකසංකාව එනවා. නමුත් අනේ සැකසංකාවට මුහුණ දෙමින් නැවත නැවත විශ්වාසය දියුණු වෙනවා නම් අන ප්‍රතිපදා වැඩෙනවා. එහෙම නැතුව අපි කිව්වොත් දැන් මේ වෙලාවේ හුස්මතම කොටු කරන්න, අර හිතිවිලි වලට යන්න බෑ කියලා, එතකොට එක්තරා විදියක ඒ කෙනාට අපි කරන වැරදි යෝජනාවක් වෙන්න පුළුවන්. වැරදි උත්තරයක් වෙන්න පුළුවනි. ඒක නිසා අන්න බලන්න මේ විදියට හිත විසිරෙනවා. ඕක තමයි හිතේ ස්වභාවය. ඕක තමයි ප්‍රතිපදාව යම් කිසි විදියක පරිණාමයට පත් වෙනවා. පත් වුණාම උස්මේ තියන්න බෑ කෙනා හිතනවා. කලින් මං මුල කාලේ මේ හොඳට තියාගත්තා. දැන් ඇයි බැරි? මොකද්ද අපලේ කියලා ප්‍රශ්න සැකසංකා මතුවෙන්න පුළුවන්. නමුත් ඔන්න විශ්වාසය දියුණු වෙන්න අවස්ථාවක්. අර විදියට උස්මට හේතු වෙන්නේ නැතුවත් දිගටක් සිහියක් පවත්වන්න පුළුවන්. අරමුණු මාරුණාට දිගට පවතින සිහියක් දියුණු කරගන්න පුළුවන් කියලා ඔන්න යම් කිසි විදියක රූපාන්තරණයකට අවස්ථාවක් තමයි ඔය. ඉතින් ඒ රූපාන්තරණයට ඒ ලැබිච්ච අවස්ථාව අපි ඉල්ලලා ගත දෙයක් නෙමෙයිනේ. ඒ වෙනුවට මේ කරගෙන යන ප්‍රතිපදාව තුළින් අපිට ලැබිච්ච දෙයක්. ඉතින් ඒ වෙලාවේදී ඒකට සුදුසුයි කියන එක තමයි ඒකේ අදහස. සුදුසු නැත්නම් ඒක ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න අර දැලඹුවෙක් කාගෙන කාගෙන ගිහිල්ලා කෝෂයක් ඇතුළට වැද ගන්නවා. ඌ ඒකට සුදුසුයි. ඉතින් එන්නේ විදිහේ අවස්ථාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට යම් කිසි විදියක විශ්වාසය දිනු කරගෙන මුහුණ දෙන්න. එතකොට ඔය ක්‍රියාවලිය හරි. ඕක තමයි ඔහොම තමයි වෙන්නේ. ඕක මූලික ආරමුණේ අද සිහිය තියන්න බැරි යන ස්වභාවයක් එනවා. ඒ කාලෙදී මොකද්ද අපි කරන ක්‍රමේ, ඒ කාලෙදී කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක එක එක්කෙනාගේ පෞරුෂය විදහා දක්වන අවස්ථාවක් තමයි. ඉතින් ඒකට ඒ ශක්තිය අනුව මුහුණ දීලා බලන්න. ඔය යන විදිය හරි, නැවත නැවත ඕකට වෙන දීලා බලන්න. මේ අරමුණු මාරුණාට, හිතවිලි ගැතුණාට දිගට පවතින සිහියක් මට දිනු කරගන්න පුළුවන්ද? මූලික අරමුණේම ඉන්න ඕනේ නැහැ ඒකට. මූලික අරමුණ දන්නවා, දැන හඳුනගෙන තියෙනවා. දැන් එතනින් ඉදිරියට තව පියවරක් තියන්න සුදුසුයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඉපමණයි මාත් ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න නම් ස්වාමීන් වහන්සේ.
හොඳයි, මේ අවස්ථාවේ වාචිකව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අවස්ථාවක් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ, අපි ධර්ම දේශනාවට යමු දෙවන.
හොඳයි, එහෙම ඉදිරියට යන්. මේ මෙතන මේ අර account එකේ ප්‍රශ්නයක් තියෙනවා, ඒකින්ද කට්ටියට පොඩ්ඩ unmute කරගලා තියාගන්න කිව්වනම් හරි. නැත්නම් අමාරු වැඩි. නිරෝෂ් බැලුවා fix කරන්න මන් දන්නේ හරි කියද නැද්ද කියලා. ඔය payment issue එකක් තියෙනවා. ඔක විනාඩි 45 minute වේද දන්නේ.
දැන් මෙතන ඉන්න මේකටම අපි එමනම් මම කියන්නේ terminate වුණොත් ආයිසරක් meeting පටන් ගන්නවා. එතකොට ආයිසර login වෙන්න එහෙම නොවේ කියලා බලාපොරොත්තු වෙන අපි අද වැඩසටහන ඉදිරි කොටසට යන්න ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න ඇස්තු වෙන්නේ. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒසේව ධම්මෝ යදිතාව දේව පච්චබයතා පදමසෝකං අදිඨං අබ්බනීයං බහුකේපි කප්ප නහුතේ තීති. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කිසි විදියක එක සූත්‍ර දේශනාවක් දිගේ නැත්නම් එක කතා වස්තුවක් දිගේ කාලයක් තිස්සේ එන ගමනක් තමයි. එතකොට අද දවසේ ඇවිල්ලා තියෙන්නේ කොහෙටද කියලා බැලුවොත් අපි පිරිසක් විදියට සෑහෙන අහලා පුරුදු කතාවකුත් මෙතන තියෙනවා. මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිළිබඳ කතා බහක්. අන්න ඒ අවස්ථාව කොහොමද ගැළපිලා ඉන්නේ කියන පැහැදිලි කිරීම, මතක් කිරීම මේ අවස්ථාවේ තියෙනවා. ඉතින් ඒකත් ඉදිරියෙන් තියාගෙන අපි අර ගිය සතියේ නවත්තපු අවසන් කරපු කොටසෙන් තව ටිකක් ඉදිරියට යන්න තමයි අද කල්පනාව. එතකොට අන්න රස්සජි ස්වාමීන් වහන්සේ හම්බු වෙනවා අර ගිහි කාලේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහි කාලේ, එහෙම නැත්නම් උපතිස්ස කියනේ බ්‍රාහ්මණයා විදියට කල්ගත කරන අවදීදී හම්බු වෙනවා මේ අස්සජි ස්වාමීන් වහන්සේව. ඉතින් ඒ ස්වාමීන් වහන්සේව හම්බෙලා මොකද කරන්නේ? මේ තැනැත්තා මේ විදියට මේ හාමුදුරුවන් දැක්කලා පැහැදිලා යම් කිසි විදියක ගිහිල්ලා ආරාධනා කරනවා, මට මේ ධර්මයේ පොඩ්ඩක් කියලා දෙන්න, කාගේද ඔබ ගෝලෙක් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහේ ප්‍රශ්න කීපයක් නහන්නේ. එහෙම කතා බහ කළා. අන්න යම් කිසි අවස්ථාවකදී මේ හාමුදුරුවෝ කියනවා, මම නම් එච්චර දන්නේ නෑ, මම කෙටියෙන් තමයි මට කියන්න පුළුවන්, මම අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක් කියලා. ඒ අවස්ථාවේදී මේ උපතිස්ස බ්‍රාහ්මණ තරුණයා කියනවා, මට කෙටියෙන් හරි දිගට හරි ප්‍රකාශ කරන්න, මට ධර්මය තමයි, හරය තමයි අවශ්‍ය වචන ගොඩක ඇති අරය මොකද්ද වචන ගොඩක ඇති අර්ථය මොකක්ද කියලා යම් කිසි ආරාධනාවක් සිද්ධ කරනවා. අන්නේ ආරාධනාව වෙනකන් අපි යම් කිසි කලින් දවසේ පැහැදිලි කිරීමක් සිද්ධ කරගත්තා. එතකොට අද අන්න එතනින් එහාට මේ කතන්දරේ ගෙතෙනවා. එතකොට මෙන්න මේ විදියට ආරාධනාවක් ලැබුණහම මේ විදියට මේ අස්සජි ස්වාමීන් වහන්සේ තමුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ, ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ධර්මය පිළිබඳ කරපු ප්‍රකාශය තමයි මේ ඊළඟට ඉදිරිපත් කරන ගාථාව. ඒකේ ඒක අපි අහලා පුරුදු ගාථාවක්. අන්න කියනවා, ඒ ධම්මා හේතු පවවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මෙන්න මේ යම් තාක් හේතුන්ගෙන් උපදින ධර්ම කෙනෙක් වේද, ඔවුන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. ඔබ තමයි පළවෙනි පද දෙකේ තේරුම. අන්න ඒ පද දෙක ප්‍රකාශ කළ ඊට පස්සේ කියනවා, තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. අන්නේ ඇතිවෙච්ච ධර්මයන්ගේ නිරෝධයක් වේද, එයත් මෙන්න මේ මහා ශ්‍රමණයාගේ දේශනාව වෙනවා, වාදය වෙනවා කියලා. මෙන්න මේ විදිහට ඉතාම කෙටි ගාථාවක් තමයි මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ ගාථාව තමයි පැහැදිලි කරන්නේ, එච්චරයි කියන්නේ. අන්න මේ කියපු කෙටි ගාථාවම අහලා ඒකෙනුත් කියන්නේ නම් අර පළවෙනි පද දෙක විතරයි කියලා. මේ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආහ. මේ පළවෙනි පද දෙක විතරයි කියන්න උනේ මෙන්න මේ උපතිස්ස බ්‍රාහ්මණ තරුණයා යම් කිසි විදියක සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තා, මේ ධර්මය තමන් තුළින් අත්දැක්කා කියලා සඳහන් වෙනවා. එතකොට අපි කලින් දවසෙත් මතක් කරා මේ යම් කිසි ආකාරයක ප්‍රතිපදාවක් කාලයක් තිස්සේ වඩාගෙන ආපු පිරිස්. එතකොට ඒ විදිහේ නිකන් අර මේ පිපෙන්න ඔන්න මෙන්න මලක් වගේ පොඩ්ඩක් ඉරෙලිය විතරයි අවශ්‍ය වෙන්නේ, පොඩි ඒ විදිහේ උත්තේජනයක් උත්ප්‍රේරකයක් විතරයි අවශ්‍ය වෙන්නේ, ඩග්ගාලා ඒ තමුන්ගේ ශක්තිය මතුවෙලා එනවා. එතකොට ඒ විවිධ ශක්ති මට්ටම් තියෙන පුද්ගලයෝ පිළිබඳ යම් කිසි කතා බහක් අපි එදා සිද්ධ කරා. එතකොට එන්නේ ඒ වගේ කෙනෙක් තමයි මේ. ඉතින් බොහෝ කාලයක් ඒ ප්‍රතිපදාවක යෙදිච්ච මේ ශාසනය ඉලක්ක කරගෙන ආපු ඒ උතුම් ආර්යයන් වහන්සේ කෙනෙක්. ඉතින් අන්න ඒ අවස්ථාවේදී පළවෙනි පද දෙකයි කියන්නේ අන්න එපමණකින්ම මේ ධර්මය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කැටිකොටගත් ගාථාවක් තමයි මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මටත් වැඩිය තේරෙන්නේ නැහැ, මමත් දන්නේ නැහැ කියලා ඉදිරිපත් කරන්නේ. හැබැයි මුළු ධර්මයම කැටි කරගත් ගාථාවක්. රහලා තියෙනවා කෙනෙක් සෝවාන් වුණාමත් ඔන්නෙ වගේ පදයක් සඳහන් වෙනවා. එතකොට ඕක තමයි ධර්මතාවය. සාමාන්‍ය අපි භාවනාවක් කරලා තේරුම් ගන්න හදන්නේ ওই ධර්මතාවයම තමයි. මේ යම්තාක් ධර්ම ඇති වෙනවා, ඒවා හේතුන් නිසා ඇති වෙනවා, ඒවායේ නිරෝධයත් පැන වෙනවා. යම්කිසි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මಂತಿ. යම්කිසි ධර්ම කෙනෙක් ඇති වෙනවද, ඒ හැම කේදේම නිරෝධ වෙන ස්වභාවය ඇති. දැන් අපි හිතමු අපි සිහිය පුරුදු කරනවා. සිහිය පුරුදු කරමින් සක්මන් කරනවා, වාඩි වෙලා ඉන්නවා, ඒ විදිහට පුරුදු කරනවානේ. එතකොට එහෙම පුරුදු කරනකොට ඒ කමඨහන් වார்த்தාවල අහලා බැලුවොත්, මේ ඉදිරිපත් වෙන ප්‍රකාශ අහලා බැලුවොත්, ඒක තුල හැම වෙලේම තියෙන මේ ඇතිවෙච්ච ධර්මයක් නිරෝධ නොවීම පිළිබඳ කතාවක්. මෙන්න මෙහෙම එකක් ඇති වුණා, මොකද කරන්නේ දැන් කියලා ඔන්න ප්‍රශ්නයක් මතුවෙලා එනවා. සැක සංකාවක් මතුවෙලා එනවා. අන්න එතකොට මොකද්ද කමඨහන් උපදෙස් විදියට ලැබෙන්නේ? ඔය ඕන උපදේශක් පොඩ්ඩක් කැටි කරලා අහලා බලන්න කියන්නේ ඕකත් යනවා කියන අදහස තමයි කියන්නේ. This too shall pass. මෙන්න මේකත් යනවා. මේකත් යනවා. එහෙම නැත්නම් තව වේලාවකට කමඨහන් වාර්තා ඉදිරිපත් වෙනවා යම් කිසි දෙයක් හට ගැනීම ගත්තේ නැහැ කියලා චෝදනාවක්. එයා කියනවා මම වෙන්දර නම් හරිම තැම්පත් විදියට බොහොම හිත විවේක වෙලා අමුතු සමාධියක කොහෙද අතරමං වුණා වගේ ඉන්නවා. දැන් එහෙම එකක් නැහැ. මගේ භාවනාව සෞත් වෙලාද කොහෙද කැඩිලාද කොහෙද කියලා ඔන්න ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මොකද්ද? අන්න මොකක්දෝ එකක් හටගත්තේ නෑ කියල චෝදනාවක් කරනවා. එක්කෝ දුරවෙලා ගියමේ නෑ, නැති වුණේ නෑ, නිරෝධ වුණේ නෑ කියල චෝදනාවක් කරනවා. එහෙම නැත්නම් යම් කිසි දෙයක් හටගත්තේ නෑ කියල චෝදනාවක් කරනවා. ඔය චෝදනා දෙක තමයි ඔය කමටහන් වාර්තා කියලා තියෙන්නේ. මොන විදිහක එකක් ගත්තත්, කොයි විදිහක එකක් ගත්තත් තියෙන්නේ ඔන්න ඔය චෝදනා දෙක විතරයි. ඒක බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. ඔය වාර්තාවක් වාර්තාවේ වචනවලට අහු වෙන්නේ නැතුව, වචන ඔස්සේ යන්නේ නැතුව, එහෙම ලෙඩකුත් තියෙනවානේ සමහර වෙලාවට. ඔන්න මොකද වෙන්නේ, මොකක් හරි වචනයක් කියපු ගමන් ඒක ඔස්සේ ගමන් කරනවා, ඒක ඔස්සේ මුලා වෙනවා. ඊට පස්සේ ඒ වචනේ ඩික්ෂනරි හරහා ගිහිල්ලා ඒක පැහැදිලි කළා, ඒක ඩෙෆිනිෂන් එක අරගෙන එනකොට ඉතින් අර ගමන ගිහිල්ලා පමා වැඩි, ඔබ පමා වැඩි තමයි එතකොට. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වචන වලට අහුවෙන්නේ නැතුව අපි කියන්නේ අර බිග් පික්චර් එක කියලා. මේ කියන කතාවේ හරය මොකද්ද? ඔය වார்த்தාවක් කියනකොට මේ නිකාම ඉන්න එපා, මේ Zoom එකට log වෙලා පොඩ්ඩ අහලා බලන්න මොකද්ද මේ කියන්නේ, කියවන්නේ මොකද්ද, මේ කියන කෙනාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා පොඩ්ඩ විමසලා බලන්න. විමසලා බැලුවොත් තේරෙනවා මේ වார்த்தාව මුලින් ඉඳලා අගට ඇහුවොත් අන තියෙන්නේ මොකද්දෝ අර විදිහේ ප්‍රකාශයක් තමයි. එක්කෝ ඇතිවෙච්ච දෙයක් නිරෝධ වෙලා ගියේ නෑ, හිතවිලිය විශ්සෙනවා, හිතවිලිව බහුලයි, අයියෝ ඒකෙන් හරි කරදරයි කියලා ඔන්න ප්‍රකාශ කරනවා. එහෙම නැත්තම් කියනවා වෙනදාට තියෙන එකක්, වෙනදාට ඇති වෙන එකක් ඉපදුනේ නෑ කියලා. ඔය චෝදනා දෙක විතරයි තියෙන්නේ. එතකොට කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ මොකද්ද? එක්කෝ කියනවා මේකත් නිරෝධ වෙයි. ඔහොම පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඉවසගෙන ඉන්න. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. ඉන්නකොට ඕකත් නිරෝධ වෙයි. ඕකත් යයි. This too shall pass කියලා කියනවා. එහෙම නැත්නම් දවෙලාවකට අර විදියට කිව්වොත් දෙයක් ඉපදුන්නේ නැහැ කියලා, ඒක ඔයාට අයිති ධර්මතාවයක් නෙමෙයිනේ. හේතුන් තියනවා නම් ඒක උපදිනවා. හේතුන් නැත්නම් ඒක උපදින්නේ නැහැ. ඒක ඔය පාලනයකට ගන්න බෑ. ඒක අපිට නතු කරන්න බෑ. මේ ඉපදීමත් මේ නැසීමත්, මේ ඉපදීමත් මැරීමත් ඔය දෙකම අපේ පාලනයෙන් තොරයි කියන අදහස තමයි මේ තියෙන්නේ. යම් තාක් හේතු තියෙනවාද, ඒ නිසා දේවල් උපදිනවා. ඒ හේතු නැති වෙච්ච වෙලාවට අනතුරු වෙලා යනවා. ඔන්න ඔය සරල අදහස, ඔන්න ඔය සරල පැහැදිලි කිරීම තමයි සාමාන්‍යයෙන් ඔන්න මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් මොකද්ද මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගන්න අපේ හිත තාම සූදානම් නැහැ. මේ ධර්මතාවයේ වාර ගන්න අපේ හිත තාම සූදානම් නැහැ. සාරිපුත්ත හාමුදුරුවන්ට කියන්න ඕනුනේ පළවෙනි වාක්‍ය දෙක විතරයි. නමුත් අපි සෑහෙන කාලයක් ටිකෙන් ටික කරමු. ඒකේ ගැටලුවක් නැහැ. ඒ වේගෙන්ම නිවන් යන්න ඕනේ කියලා අදහසක් නැහැනේ. එච්චර වැඩි වේගෙ වැඩි වුණාමත් අස්පට්නේ. ඉතින් ඒකින්ද සොලෝ එකේ යන් කියලා තමයි හොඳම අදහස. මේ ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක් මට දීපු හොඳම කමටහනක් තමයි ඕක. කමටහන් දෙන අදහසින් නෙමෙයි හැබැයි දුන්නේ. ඒකයි තියෙන වටිනකම. ඒ හාමුදුරන්ටත් පොඩ්ඩක් අවුල්, මටත් පොඩ්ඩක් අවුල්. දෙන්නටම පිස්සුනේ. ඉතින් එහෙම තිබිද්දි අන්න කමටහන් ඉල්ලුවෙත් නැහැ, දුන්නෙත් නැහැ. හැබැයි ඔන්න ඒ විදිහේ ප්‍රකාශයක් කරා. ඉුවේ දවසක් කොහෙදෝ වේගෙන් යනවා. සෑහෙන වේගකින් යනවා. මොකද්දෝ හදිසියක්. මොකද්දෝ එදානම් ඇත්තටම වලිගෙට ගිනි අරන් තිබුණේ. එහෙම යනකොට මේ ආමඳුරෝ කොහෙදෝ ඉඳලා ඇවිල්ලා බොහොම වේගෙන් ඇවිල්ලා මාව හම්බෙලා, මොකද මේ ඔච්චර වේගෙන් සොලෝ එකේ යන් කිව්වා. ඉතින් එකපාරට මේ ස්වාමීන් වහන්සේ මේ බාහිර මේ ස්වභාවය දැකලා වෙන්නේ නැති කියන්නේ නැත්තේ. නමුත් ඒ කිව්වට මොකද, අර ඇතුළත තියුණු ප්‍රශ්නෙට හරියම කමටහන. ඉතින් ඒක තමයි වැඩේ. එහෙම හිමීට යන්. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ කියපු එකෙන් මේ යන්න ඕනේ නෑනේ. යනකොට යනකොට තේරෙනවා අන්න කලින්ට වැඩිය මේක බාර ගැනීමක් සිද්ධ වෙනවා. කලින්ට වැඩිය බාර ගන්නවා. එතනයි තියෙන වටිනාකම. අන්න කලින් වැඩි වැඩියෙන් චෝදනා කරා මේවා නිරෝධ වෙන්නේ නෑ කියලා. දැන් එච්චරම චෝදනා කරන්නේ. ඒක පැහැදිලිව දකින්න පුළුවන්. මේ ප්‍රශ්න ගැටලු සැක සංකා ටිකක් අඩු වෙනවා. ඊළඟ අනිත් පැත්තෙන් කලින් මේවා මතුවෙයි කියන අපේක්ෂාවෙන්, මෙහෙමම වෙයි කියන අපේක්ෂාවෙන්, අන්න සූස්තියක් මේයි කියන අපේක්ෂාවෙන් පරියන්කයට ගියපු තැනැත්තා දැන් එච්චරම අපේක්ෂාවක් නැහැ. අන්න මොකද කරේ? අන්න මේ උපදින ධර්මත් මගේ පාලනින් තොරයි කියන යම්කිසි දැන හඳුන ගැනීමක් ටිකක් නමුත් ආවා. ඉතින් ඔන්න විදිහේ කතාවක්. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ හිත මේ පණිවිඩය බාර ගන්න සූදානම්. වාක්‍ය දෙකයි, හතරෙනුත් දෙකයි කිව්වේ. අර පළවෙනි කැලි දෙක විතරයි. අන්න අපේ හිත තාම සූදානම් නැහැ. කමක් නැහැ, ටිකෙන් ටික නැවත නැවත ප්‍රතිපදාවක යෙදෙනකොට ක්‍රමානුකූලව ඒ ශක්තිය දියුණු වෙලා එනවා. ඒකනේ විවිධ මට්ටම් ගැන අපි කතා කරේ. විවිධ විදිහට ඒ වර්ධනය වෙච්ච මෝරපු පිරිස්සින්නවා. අර කියන්නේ අර මොකුණක පිපෙන නෙළු මල් වගේ. සමහර මල් මඩේම මඩේ අට තාම, සමහර මල් වතුරට ඇවිල්ලා, සමහර මල් වතුරේ මැද හරියක, සමහර මල් වතුරේ උඩ, සමහර මල් වතුරෙන් උඩට මතු වෙලා, සමහර ඒවා අන්න වතුරෙන් උඩට මතු වෙලා පිපෙන්න සූදානම්. දේවිදේ විවිධ ශක්තියන් තියෙනවා මේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ කතාවේ. ඒ දෙනමත් අන්න ශක්ති මට්ටම් දෙකක් විදියට තමයි පේන්නේ. මොකද්ද අන්න දැන් මේ මේ විදිහ පණිවිඩයක් ඇහුවා. දැන් මේ උපරිස්ස පරිබ්‍රාජකයා මේ විදිහ පණිවිඩයක් අහගත්තානේ. ඊට පස්සේ මොකද කරේ? එයා කල්පනා කරා, දැන් මම මේ ධර්මය දැක්කා, මම මේ විදිහට නිවැරදි ධර්මයක් පැහැදිලි කරගත්තා, දැන් හඳුනාගත්තා. දැන් ඉතින් මේ ධර්මයේ විශාරද කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සෝවාන් වෙච්ච කෙනෙක් මේ ධර්මයට පැමිණියා, මේ ධර්මයේ විශාරද භාවයට පත් වුණා. ඔන්න ඔය විදිහේ විවිධ වචන වලින් සඳහන් වෙනවා. ඊට පස්සේ මේ යාළුවෝ දෙන්නනේ, දැන් අර කෝලිත උපතිස්ස ඒ දෙන්න යාළුවෝ. ඉතින් ඒ දෙන්න කතා වෙලා තියෙනවා කලින් ඉඳන්ම, ඔබට නිවන හම්බුනොත්, ඔබ නිවැරදි දෙයක් අඳුනගත්තොත් මට කියන්න, මම නිවැරදි දෙයක් අඳුනගත්තොත් ඔබට කියන්නම් කියන අදහසින් අන්න ඒ විදිහේ කතාවක්, කතිකාවතක් මේ දෙදෙනාගේ තිවිලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? යනවා අන්න යාළුවා හොයාගෙන. යාළුවා හොයාගෙන යනවා. යනකොට මොකද වෙන්නේ? අන්න ඈත තියාදිම මේ තමුන්ගේ යාළුවා උපතිස්ස එන විදිහ දැකලා මේ කෝලිත, එහෙම නැත්නම් මේ මුගලන් කියන නමින් අඳුන්නන ස්වාමීන් වහන්සේ අන්න අහනවා, අද නම් ඔබගේ ඉන්ද්‍රියන් හරිම ප්‍රියකරුයි, ඉන්ද්‍රියන් පැහැදිලා, මේ කයත් හරි ප්‍රණීතයි, මේ දැක්කම පැහැදෙන ස්වභාවිකුත් ඔබ තුල තියෙනවා, මොකද නිවනවත් සාක්ෂාත් කරාද කියලා අහනවා. අන්න ඈත තියාම මේ එන ස්වරූපෙන්, මේ කය ස්වරූපෙන්, මේ චර්යාවෙන් යම්කිසි වෙනසක් මේ හාමුදුරුවන්ගේ නැත්නම් මේ අපි කියන්නේ බ්‍රාහ්මණ තරුණයාට දැනෙනවා. එතකොට එහෙම දැනුණාම මේ කලින් තියාම නිකන් මොකද්දෝ සලකුණක් පෙනුනහම තමයි අහන්නේ මේ විදිහේ වෙනසක් වුණාද කියලා. ඇත්තට මේ ප්‍රතිපදාවක් යෙදෙන කෙනෙක් සමහර විට යම් කිසි විදියක ওই විදිහේ පිටිනුත් දකින්න පුළුවන්. ඒක නිහඬ බණක් කියලා අපි කියන්නේ. මොකද්ද හේතුව? යම් යම් ආකාරයක අන්න අර විදිහේ වෙනස් ස්වභාවයක්, වෙනස් ආකාරයක් මෙතනතර දකින්න පුළුවන්. මෙයාගේ ඉන්ද්‍රිය, මෙයාගේ චර්යාවේ වෙනසක් තියෙනවා. අපි හිතමු කිපිය යුතු ධර්මයක කිපෙන්නේ නැතිකොට අන්න මොකද වෙන්නේ? ඒක වටපිටාවේ ලෝකෙට බණක්. තරහා ගත යුතු, කිපිය යුතු දෙයක් සිද්ධ වුණා. නමුත් මේ තැනැත්තා කිපුණේ නැහැ. ඒතර වටපිටාවේ කට්ටිය බලනවා, නෝනා මහත්තයා වුණත් බලන්න පුළුවන්, යකෝ මේ මිනිහා, මේ ගෑණි වෙනදාට මේ වගේ දෙයක් කිව්වහම බෙල්ලටම පයින්නවා. නමුත් අද පැන්නේ නැහැ. සමහර විට ඇහිලා නැතුව වගේද දන්නේත් නැහැ. කෙසේ නමුත් අන්න ප්‍රතිපදාවක් ඉදිරියට ගෙතෙනකොට, ප්‍රතිපදාවක් මෝරනකොට අන්න ඒ වෙලාවේදී දැක ගන්න පුළුවන් මේ නිහඬ බණක්. මෙයා කිපිය යුතු දේ කිපෙන්නේ නැහැ, ඇවිස්සිය යුතු දේ ඇවිස්සෙන්නේ නැහැ, අර විදියට ආස කළ යුතු දේ ආස කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ මෙතනත්තගේ වෙනසක් දැනෙනවා. ඒ වෙනස බාහිරයට වචන වලින් කිව්වේ නැතත් නිහඬ බණක් විදිහට ගමන් කරනවා. නිහඬ බණක් විදිහට ඒ දේ පරිසරයට උනත් තේරෙනවා, සතා සර්පයාට උනත් තේරෙනවා. ඉතින් එන්නේ තේරීම ගැන තමයි මේ කියන්නේ. යම් කිසි විදියක දැක්ක ගමන්, පෙනුන ගමන් මොකද්දෝ වෙනසක්, මොකද්දෝ වෙනසක් දැකගත්තා. මේ විදියට ඔබ නිවනවත් සාක්ෂාත් කරාද කියලා අහනවා. ඒ විදිහේ ප්‍රශ්නයක් අහනවා. උදේ මහත්තයා මේක එන්ඩ් වෙන්න යන්නේ, ඔය මීටින් එක එන්ඩ් කරලා ආපහු හොස්ට් කරනවද?
හොඳයි ස්වාමීන් වහන්සේ, කරුණාකරලා සියලු දෙනාම තමන්ගේ මයික් මියුට් කරගන්න.
හොඳයි, එහෙනම් අපි ආපහු පටන් ගමුනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ.
ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට විමසීමක් කරනවා. මේ විදියට ඈත තියාම දැකලා අද නිවනවත් සාක්ෂාත් කරාද, මේ විදියට සත්‍ය හොයාගත්තද කියලා යම් කිසි විදියක දුර තියාම ප්‍රශ්නයක් නගනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ ඒ උපතිස්ස ඒ බ්‍රාහ්මණ තරුණයා ප්‍රකාශ කරනවා, එහෙමයි ඇවැත්නි, එහෙමයි අහලුව, මම මේ විදියට මට මේ ධර්මය හම්බුණා, මට මේ විදියට යම්කිසි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ගේ නිවැරදි ධර්මයක් දකින්න ලැබුණා කියලා අන්න ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට පස්සේ මොකද්ද සිද්ධ වුණේ කියලා යම් කිසි විමසීමක් කරාම ඒ තම තමුන්ගේ ඒ වෙච්ච සිදුවීම. ඒ වෙච්ච සිදුවීම ප්‍රකාශ කරනවා මෙන්න මේ උපතිස්ස බ්‍රාහ්මණ තරුණයා. මම මේ විදිහට දැක්කයි හාමුදුරු කෙනෙක් පිණ්ඩපාත යනවා. ඒ යනකොට මේ ඒ වෙලාවේ දැක්කහම මේ විදිහට මට පෑදීමක් ඇති වුණයි. ඉතින් මම ඊට පස්සේ ගිහිල්ලා මේ විදිහට විමසුවයි. විමසුවාම ඒ හාමුදුරුව මෙන්න මේ විදිහට වැඩි නම් දන්නේ නැහැ ටිකක් කෙටියෙන් කියන්නම් කියලා ඔන්න ඒ කතාව කියලා ඊට පස්සේ අර තමුන්ට කියපු ධර්මය ප්‍රකාශ කරනවා. ඒ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචය නිරෝධෝ එවං වාදී මහා සමනෝ වෙන විදිහට ප්‍රකාශ කරනවා. ඒ විදිහට ප්‍රකාශ කරාම සඳහන් වෙනවා මෙන්න මේ ගාථා පද 4 ඇහුවාම මෙන්න මේ කෝලිත කියන මේ බ්‍රාහ්මණ තරුණයාත් සෝවන් ඵලය සාක්ෂාත් කරා කියලා. එයාටත් මේ ධර්මය තේරුණා. එයාගේ හිතත් මේ ධර්මය බාර ගන්න සූදානම්. ඒතර ඒ දෙන්නත් යම් කිසි විදියක අවබෝධ මට්ටම් දෙකක් විදියට තමයි පෙන්වන්නේ. අන්න පළවෙනි ගාතපද දෙකෙන් එක්කෙනෙක් තේරුම් ගනින්දි අනිත් කෙනාට ගාතපද 4. ඒ විදියට තේරුම් ගැනීමක් සිද්ධ වුණා. මේ හිත ඒ ධර්මය අවබෝධ කරගත්තා. ඉතින් එන්නේ විදිහේ අවස්ථා දෙකක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. අන්න ඒ අවස්ථා දෙක ඒ තැන් දෙකේදීම මෙන්න මේ ආකාර ගාතාවක් ලියලා තියෙනවා, සඳහන් වෙනවා පොතේ. මේක සමහර විට පසු කාලයේ නේව ඒ ග්‍රන්ථයට ඇතුළත් කරන අවස්ථාවේදී ඒ සංගායනා වේලාවේදී ඇතුළත් කරාද දන්නේ නැහැ. කෙසේ නමුත් මේ ස්ථාන දෙකේදීම අදාපි ඉදිරියෙන් තියාගත්ත ඒ ගාතාව සඳහන් වෙනවා. ඒසේව ධම්මෝ යදි තාව දේව පච්චබයතා පදම සෝකං අදිට්ඨං අබ්බනි අබ්බතීතං බහුකේපි කප නහුතේති කියලා. අන්න අර ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ ධර්මය සාක්ෂාත් කරපු වෙලාවෙත්, ඒ වගේම මේ මුගලන් හාමුදුරුවෝ මේ ධර්මය සාක්ෂාත් කරපු වෙලාවෙත් ඒ තැන් දෙකේදීම මෙන්න මේ ගාථාව සඳහන්. මොකද්ද මේ කියන්නේ? ඒ සේව ධම්මෝ යදිතාව දේව පච්චබේතා පදම සෝකං. ඉදින් මේ පමණක් වුවද එයම ධර්මය වෙයි. දැන් මේ විදිහට ඊටාම කෙටි ගාථාපද කීපයක් මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ ප්‍රකාශය වුණත් එයම ධර්මය වෙයි. එයම හේතුණා අර දෙදෙනාට ධර්මයේ සාක්ෂාත් කරගන්න. ඉතින් මේ පමණක් වුවත් එයම ධර්මය වෙයි. තාව දේව පච්චබේතා පදම සෝකං. බොහෝ දිනෙක කල්ප නහුතේකදීවත් නොදුටු ඉක්මවා නොගිය අදිට්ටං අබ්බ තීතං බහුකේපි කප්ප නහුතේහි. බොහෝ දෙනෙක් විසින් මේ විදියට කල්ප නහුතේකදීවත් නොදුටු ඉක්මවා නොගිය ඒ නිර්වාණ පදය ප්‍රතිවේද කළසේක කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ කල්පයක් කියන්නේ කොච්චර ලොකු කාලයක්ද කියලා ඕන තරම් ඔය පැහැදිලි කරලා තියෙනවානේ. එතකොට කල්පත් නහුතේක දීවත් ඒ විදිහේ කල්ප 10000ක දීවත් ඉක්මවා නොගිය නොදුටු මේ විදිහේ නොදකින ලද වූ ඒ ධර්මය ඒ නිර්වාණ පදය මේ විදිහට ශෝක රහිත මේ කෙලෙස් කිපිලි රහිත ඒ ධර්ම පදය ඒ නිර්වාණ පදය මෙන්න මේ වචන දෙකකින් මේ ගාථාපද දෙකකින් ගාථාපද 4කින් ප්‍රතිවේද කළසේක. අන්නේ එයම වුණත් මේ පමණක් වුණත් එයම ධර්මය වෙනවා මේ විදියට කියලා සඳහන් වෙනවා. එතකොට මෙතන අන්න මේ ධර්මයේ කොච්චර දුර්ලභ දෙයක්ද කියන එකත් සඳහන්. ඒ වගේම මේ දෙදෙනාගේ ශීඝ්‍ර අවබෝධ ශක්තිය වගේම මේ ධර්මයේ තියෙන ආශ්චර්ය බලය සඳහන් වෙනවා. එන්නේ ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඔන්න ඔකත් එක්ක අපි තව ටිකක් අද දවසේ මේ කියන ප්‍රායෝගික ප්‍රතිපදාව පැහැදිලි කරගන්න උත්සාහ ගමු. ඉතින් දැන් අපි හිතමුකෝ මෙහෙම, ඔය සෙන් කියන වචනේ තියෙනවානේ. ඔය සෙන් කියන වචනේ සාමාන්‍ය අදහස තියෙන්නේ ධ්‍යාන කියන අදහස තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය ඔය දැන් ඉන්දියාවේ එහෙම වුණත් ඔය අපි කිව්වොත් බ්‍රාහ්මණ ඒ භක්තිකයන්ගේ වුණත් යම් කිසි විදියක ධ්‍යාන වඩනවා කියන අදහසක් තියෙනවා. ඒ විදිහේ යම් කිසි මතක් කිරීමක් තියෙනවා. ඊට පස්සේ මේ සෙන් කියන එකේ අදහසත් මේ ධ්‍යාන කියන එකම තමයි. එතකොට මෙන්න මේ සෙන් ප්‍රැක්ටිසස් තියෙනවානේ. ඒ විදිහට නොයෙකුත් ඒ මහායාන ගුරුවරු ඉඳලා තියෙනවානේ. අන්න ඒ එක්කෙනෙක් කියපු කතාවක් ඒකෙනෙක් දීපු අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එයා කියනවා මේ තැනැත්තගේ නම බන්කේ කියලා යම් කිසි ඉඳපු කෙනෙක්. ඔය මෑත අවදියේදී අවුරුදු සාමාන්‍ය කාලයක් 900 ගණන්වල මුල අවදියට කලින් වගේ ඉඳපු කෙනෙක්. එතන මෙයා කියනවා you must see the unborn within. තමන් තුළ මේ නූපන් ස්වභාවයක් තියෙනවා. අනේ නූපන් ස්වභාවය දැකගත යුතුයි ඔබ අනිවාර්යෙන් කියලා යම් කිසි විදියක මතක් කිරීමක් කරනවා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මේ නූපන් ස්වභාවය කියලා. ඒ විදිහේ ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඒ විදිහට විමසලා බැලුවොත් අන්න මේ අපි තුල මේ මොකද්ද මේ නූපන් ස්වභාවයක් තියනවාද? ඒ විදිහේ විමසීමක් අපි දැකලා තියනවාද කියලා කෙනෙක්ට යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවනි. නමුත් ඒක අපිට ප්‍රතිපදායෙන් විසඳන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු ඔය මේ වැඩේට බැසගත් කෙනෙක් දකිනවා අන්න මේ හුස්මක් ඉදිරියෙන් තියාගෙන සිහිය පවත්වන්න පුළුවන් විදිය කොහොමද? පියවරවල දැනීමක් ඉදිරියෙන් තියාගෙන සිහිය පවත්වන්න පුළුවන් විදිය කොහොමද කියලා ওই විදියට යම් කිසි ආකාරයක අත්දැකීමක් එයා ලබනවා. එතකොට මෙයා මේක පටන් ගන්නෙ ගොඩාක් දැඩි මමත්වයකින් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් දැඩි ආයාසයකින්, දැඩි කෙරුවාවකින් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඉපදිලා බරපතල විදියට ඉපදිලා බරපතල විදියට ග්‍රහණය කරලා තමයි මේ තියෙන්නේ. කමක් නැහැ. එහෙම තමයි පටන් ගන්න. එහෙම පටන් ගන්න කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට මෙයාට දැනෙනවා අන්න මේ වාඩි වෙලා ඉන්නවා කියන ඒ පරයන්කේ දැනීම යම් කිසි ආකාරයක කැඳ වෙනවා. අන්න දැන් කලවම් වෙලා යනවා තමුන්ගේ පාලනයෙන් යම් කිසි පමණකට ගිලිහිලා යනවා. එහෙම නැත්නම් මේ සක්මන යම් කිසි ආකාරයක තමුන්ගේ පාලනයෙන් තොරව මේක නිකන් අනායාසයෙන් සක්මන් වෙනවා වගේ මගේ පාලනයෙන් ගිලිහුණා වගේ අදහසක් මතුවලා එනවා. එතකොට මේ අවස්ථාව සාමාන්‍යයෙන් අපි කියන්නේ යෝගියෙක් ආධුනිකයෙක් මෙයා මේක ප්‍රතික්ෂේප කරන සුළුයි. මෙයා මේකට එරෙහිව සටන් කරන සුළුයි. මගේ භාවනාව මේ කරන්න ඕනේ කියලා යම් කිසි විදිහක අර ක්‍රියාවලියට ඉඩ දෙන්නේ නැහැ. විතර අපි තව මෙහෙම දැන් පොඩි දරුවෙක් සරුංගල් යවනවා. මේක තේරෙන්න ඉස්සෙල්ලාම ආන්න ඕනේ සරුංගල් යවලා තියනවාද කියලා. නැත්තම් අමාරුයි තේරුම් ගන්න. ඉතින් කොහොම හරි ගමක් නැහැ. ඔන්න සරුංගල් යවනවා. එන මමත් පොඩි කාලේ මට මතකයි හොඳ සරුංගලයක් හම්බ වෙලා නිකන් මොකක්ද ඒක නිකන් පිම්බත් උඩ යන જાතියේ සරුංගලයක්. සාමාන්‍ය වැඩි ඔය හදන සරුංගල් නම් අර කැරකිලා පොළොව දිහාවට තමයි වේගෙන් එන්නේ. ඒක නිකන් නෙමෙයි ඉන්නේ හොඳට වට ගානක් කැරකිලා තමයි එන්නේ. නමුත් කොහෙන්දෝ හම්බෙච්ච සරුංගලයක් තිබුණා සමනලේගේ සරුංගලයක්. අන්න ඒක නිකන් පිම්බත් උඩ යන જાතියි. ඉතින් පෙරේතකමට නූල් පන්දු දෙකක්ම ගෙනල්ලා සරුංගලෙ උඩ යවලා 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 එකක් ගැට ගහලා අනිත් නූල් පන්දුවත් යවලා ඊට පස්සේ දැන් ඉතින් ඔතන්න තමයි කල්පනාව. ආපහු සරුංගලේ දැන් ඔන්න නූල් පන්දු දෙකම උඩට යවලා නොපෙරින ගානට ඇස් දැක ගන්නත් අමාරු ගානට අර තිතක් වගේ අන්න ඩොටේ වෙනකන් යවලා ඔන්න දැන් ඔතන්න තමයි කල්පනාව. ඔතන්න කල්පනාව කරනකොට දැන් මේ යම් කිසි විදියක ඔන්න ටිකක් වෙලා යනකොට නූල බොහොම පහසුවෙන් එනවා. බලනකොට මොකද වෙලා තියෙන්නේ? අන්න නූල කඩලා ගිහිල්ලා. දැන් සරුංගලේ ගමන මොකද්ද? දැන් සරුංගලේ ගමන තමයි ස්වභාව ධර්මයේ ගමන. ඉතින් ඕක හෙන හිතමාරුවක්. මොකද වැඩේ දැන් අර මගේ තියුණ සරුංගලේ කඩලා ගියා. මගේ පාලනයේ තිබුණ සරුංගලේ දැන් තවදුරටත් මගේ පාලනයෙන් නැත. සමහරේ උන්නම් බයිසිකල් අරගෙන ඔවා පිටිපස්සේ එලෝගන යනවා. ගියාට අල්ලන්න බෑ. ඇයි අර මහා දුරක් යවපු සරුංගලයක්නේ. හොයන්න බෑ. හොයාගෙන ගියාට අමාරුයි. එහෙම ගොඩ ගන්න බෑ. එතකොට මෙන්න මේ පාලනයෙන් ගිලිහෙන අවස්ථාව තියෙනවනේ. ඕක එක්තරා විදිහකට අමුතුම හිත කරදරයක් වෙනන සුළුයි. මගේ තිබුණ මේ සරුංගලේ, මගේ උරුමේ තිබුණ මේ සරුංගලේ ගිලිහිලා ගියා කියන ශෝකයක් වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. අනිත් පැත්තට අපි මේ වෙහෙස පීඩාව පොඩක් බාරගත්තොත් දැන් මේ සරුංගරේ අලුත් ගමන දැක්කහම ඒක අමුතුම ජොලියක්. මෙච්චරකල් මගේ නූලේ බැඳිලා තියුණ මේ සරුංගලේ ඕන දැන් ස්වභාව ධර්මයට අනුව සුළඟට අනුව අලුත්ම විදිහේ ගමනක යෙදෙනවා. ඒක දැක්කා නම් ඒක බාරගත්තා නම් ඒකේ තියෙන අමුතුම ජොලියක් අමුතුම සූස්තියක් තියෙනවා. එතකොට අන්න අර සරුංගලේ නැති වුණා කියන වෙහෙස පීඩාවේ දුක පොඩ්ඩක් අතහැරියොත් අන්න තේරෙනවා අන්න ස්වභාව ධර්මයේ ගමනකට මේ සරුංගලේ ගමන් කරනවා. තව සුළු වෙලාවයි මේක මට දකින්න ලැබෙන්නේ. නමුත් ඒ සුළු වෙලාව අමුතු ජොලියක් අමුතු ආකර්ෂණයක් අමුතු සූස්තියක් දැක ගන්න පුළුවන් ඒ ක්‍රියාවලිය. ඉතින් ඕක සරුංගලයක් යවලා තියෙන්නත් ඕනේ, සරුංගලේ නූල කඩලා ගිහිල්ලා තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඔය කියන කතාව තේරෙන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් ඔන්න ඒ වගේ ස්වභාවයක් මේ පරයන්කයක් සක්මනක් තුලත් මතුවෙලා එනවා. මෙච්චර කාලයක් තමුන්ගේ පාලනයේ තිබුණ මේ ක්‍රියාවලිය, මෙච්චර කාලයක් මම ඇවිදිනවා, මම හුස්ම ගන්නවා, මම වාඩි වෙලා ඉන්නවා කියලා තිබුණ මේ ක්‍රියාවලිය අන්න මොකද වෙන්නේ, අපේ පාලනයෙන් ගිලිහෙනවා. ගිලිහෙනකොට ඒක ගොඩාක් වෙහෙසක් දනවන සුළුයි. ඒක නිකන් අර සරුංගලේ කඩලා ගිය වෙලාවේ ඒකට එරෙහිව ෆයිට් කරනවා වගේ. නමුත් මේකේ නම් මේක බාරගත්තොත් මෙන්න මේ ක්‍රියාවලිය අන්න එතකොට අමුතුම විදිහේ විවේකයක්, අමුතුම විදිහේ සූස්තියක්, අමුතුම විදිහේ ආකර්ෂණයක් මේ ක්‍රියාවලියේ දැක ගන්න පුළුවන්. අන්න උපන් ස්වභාවය ඉඳලා නූපන් ස්වභාවයට මාරු වුණා. එකවර නෙමෙයි, ටිකෙන් ටික මේ තැනත්තා අත්දකින්න ඔන්න උපන් ස්වභාවයක් තියෙනවා, ඔන්න නූපන් ස්වභාවයක් තියෙනවා. මගේ හිත මේ නූපන් ස්වභාවයට කැමති නෑ. නැවත නැවත උපන් කරගන්න ඕනේ මට. නමුත් නැවත නැවත අන්න නූපන් ස්වභාවයට ඉබේ මැදිලා යනවා. දවසක මේ තැනත්තා ඕන මගුලක් මේ යන එක බාර ගන්නවා කියලා, ඕන මගුලක් ඔය කඩලා ගියපු සරුංගලේ ගියාවේ කියලා බැලුවොත් ඒක දිහා අන්න තේරෙනවා අමුතුම විදිහේ ක්‍රියාවලියක්, අමුතුම ලෝකයක්, අමුතුම අතරමං වීමක් වගේ දැක ගන්න පුළුවන්. ඒ ලෝකේ නිකන් අර නිකන් අර ගිනි පිඹින මකරු ඉන්න වගේ ලෝකයක් තමයි. මේක හීනයක්ද හැබෑවක්ද කියලා හිතා ගන්නත් බෑ සමහර වෙලාවට. මේ පරියන්කේ වාඩි වෙලා ඉන්නවා. මේ මොකද්දෝ සිදුවීමක් වෙලා කොහෙදෝ ගිහිල්ලා කෙනෙක් එක කතා කරලා එයා ඕන්න ඕම එකක් ගිහිල්ලා ආපහු බලනකොට මේ කොහෙද ඉන්නේ කියලා බලනකොට ඔන්න ආපහු පරියන්කේ. දැන් මේක ඇත්තරුනේ එකක්ද, කෙනෙක් ඇවිල්ලා ඇත්තර මට කතා කරාද, නැත්නම් මේ මම හීනයක් වගේ එකක් දැක්කද කියලා වෙන් කළ අඳුර ගන්න බෑ. ඔන්න ඇවි මේ වාඩි වෙලා ඉන්නකොට ඔන්න කෙනෙක් එනවා ඇවිදගෙන වල පිටාවේ කුටිය වටේ ආසනේ වටේ කාමරේ වටේ කැරකීගෙන ඇවිල්ලා ඔන්න දොරට තට්ටු කරනවා. දොරට තට්ටු කළා ඒකපාරට ඔන්න ඇහැරිලා ප්‍රകൃතියට ඇවිල්ලා බලනකොට ආ මං පරියන්කේ. කවුද දොරට තට්ටු කරා නේද කියලා ඔහොම බලනකොට ආයෙත් කවුරුත් නෑ වගේ. දැන් ඇත්තට දොරට තට්ටු කරාද එහෙම නැත්නම් වෙන කවුරු හරි මම මේ හීනෙන් මේක දැක්කද කියලා වෙන් කළ අඳුරන්න බෑ. අන්න මොකද උනේ, උපන් ස්වභාවයක ඉඳලා නූපන් ස්වභාවයකට ගියා. ඒකේ ටිකක් වෙලා පැවතුණා, ආපහු ඔන්න උපන් ස්වභාවයකට ආවා. එතකොට දැන් ඔන්න පටල ගන්නවා. කමක් නැහැ, නැවත නැවත මේ විදිහට නූපන් ස්වභාවයකට උපන් ස්වභාවයකට මේක මාරු වෙවි පවතිනවා. ඉතින් මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ අපිට යම්කිසි විදිහක විශ්වාසය දනවනවා. විශ්වාසය දනවනවා, මේ සැක සංකා දුරු කරනවා, මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ සූත්‍ර දේශනාවේ නම් නෙමෙයි, ඒක තියෙන වෙන තැනක මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. අත්ති භික්කවේ තදායතනං. මහණෙනි, මෙන්න මේ විදිහ ආයතනයක් ඇත. මොකද්ද මේ ආයතනේ නම? අජාත, අභූත, අකත, අසංකත. මෙන්න මේ විදිහේ ස්වභාව සහිත ආයතනයක් ඇත. එතකොට ওই වචන හතර පැහැදිලි කරගන්න වටිනවා. එතකොට සාමාන්‍යයෙන් ජාත කියන්නේ, ජාත කියන්නේ හටගත්. හටගත් උපන් වගේ අර්ථයක් තමයි ওই ජාත කියන වචනේ තියෙන්නේ. එතකොට මේ නිෂේධාර්ථයෙන් තමයි යොදන්නේ. අජාත, හට නොගත් කියන අර්ථයෙන් තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ භූත, භූත කියන්නේ පහළ වුණ. එතකොට ඒකත් නිෂේධාර්ථයෙන් යොදන්නේ අභූත කියලා තමයි යොදලා තියෙන්නේ. ඊට පස්සේ කත, කත කියන්නේ කරන ලද කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. කත කියවහම මෙතන තියෙනවා අකත, නොකරන ලද. ඊට පස්සේ සංකත, සකසන ලද, සකස් කරන ලද. සංකත, අසංකත, සකස් නොකරන ලද. ඔන්න ඔය විදිහේ වචන හතරක් එක තැන දාලා තියෙනවා. අත්ති භික්කවේ තදායතනං. මහණෙනි, මෙවැනි ආයතනයක් ඇත. මොන ආයතනයක්ද? අජාත, අභූත, අකත, අසංකත. හට නොගන්නා ලද, නොකරන ලද පහළ නොවන ලද මේ විදිහේ සංස්කරණය නොකරන ලද ආයතනයක් ඇත කියලා නිකන් හරියට නිකන් උදාන වාක්‍යයක් වගේ ප්‍රකාශයක් කරනවා. ඇයි මෙහෙම කරන්නේ? මෙන්න මේ විදිහ දෙයක් තියෙනවා. ඒකට යන්න බිය වෙන්න ඕනේ නැහැ. ඒක දැකගත යුතුයි මේ ධර්මයේ පුරුදු කරන කෙනා. ඒක දැකගත යුතුයි මේ ධර්මයේ පුහුණු වෙන කෙනා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ විශ්වාසය දනවන තමයි මේ කරන්නේ. මේ කියන්නේ මෙන්න මේ විදිහ ආයතනයක් තියෙනවා. මේ විදිහට unborn within තමුන් තුල නූපන් ස්වභාවයක් තියෙනවා. නමුන් තුල පහළ නො වූ ස්වභාවයක් තියෙනවා. තමුන් තුල නොකරන ලද ස්වභාවයක් තියෙනවා. තමුන් තුල සංස්කරණේ නොකරන ලද ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ආයතනයට ඒ ස්වභාවයට ගමන් කරන්න කියලා ආරාධනාවක් අපිට සිද්ධ කරනවා. ඉතින් එන්නේ ආරාධනාව, එන්නේ විශ්වාසය දැනවීම අපිට මේ වගේ අවස්ථාවක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක සැක සංකා මතුවෙනවා. විවිධ ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒ සියල්ලටම උත්තරයක් විදිහට භාග්‍යතුන් වහන්සේ කියනවා මේ විදිහ ආයතනයක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔබගේ පැවැත්මක් කියලා එකක් නැහැ. අර සරුංගලේ නූල කඩලා ගියා. කඩලා ගියාම අන්න ඉතින් මොකද ටිකක් 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 සැලවෙන බව, සැලෙන බව සැබෑව. නමුත් අන්න ටිකෙන් ටික මේක බාරගත්තොත් මේ තැනතර තේරෙනවා දැන් තියෙන්නේ ස්වභාව ධර්ම රිද්මයක්. දැන් තවදුරටත් අර මගේ කෙරුවාවක්, මගේ කතන්දරයක්, මම පැනවීමක් මේ විදියට හටගත්, මේ විදියට පහළ වූ, මේ විදියට කරන ලද, මේ විදියට සංස්කරණය කරන ලද ඒ විදියේ පැනවීමක් පනවන්න බෑ. ඒ වෙනුවට හට නොගත් ස්වභාවයක් තියෙනවා. පහළ නො වූ ස්වභාවයක් තියෙනවා. නොකරන ලද ස්වභාවයක් තියෙනවා. සංස්කරණය නොකරන ලද ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ ස්වභාවය කෙනෙක් තමන් තුළින් වැළඳ ගන්නවා නම්, ඒ ස්වභාවය කෙනෙක් බාර ගන්නවා නම්, අන්න එයාගේ හිත නිවෙන සුළුයි. එයාගේ දුක කෙලවර වෙන සුළුයි. අන්න මේ හටගත් ස්වභාවයෙන් තමයි නැවත නැවත දුක මතුවෙන්නේ. පහළ වූ ස්වභාවයකින් තමයි නැවත නැවත දුක මතුවෙන්නේ. කරන ලද ස්වභාවයකින් තමයි නැවත නැවත දුක මතුවෙන්නේ. සංස්කරණය කරන ලද ස්වභාවයකින් තමයි නැවත නැවත දුක මතුවෙන්නේ. සාමාන්‍ය අපි ඔය පටිච්චසමුප්පාදේ ඒ පුරුක් ටික කියාගෙන කියාගෙන යනවනේ. අවිජ්ජා පත්‍ය සංඛාරං, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා කියලා ඔහොම 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 කියාගෙන යනවනේ. එතකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය පුරුක් ටික මෙනෙහි කරා ඔන්න අවිද්‍යාව තියෙනවා, ඔන්න අවිද්‍යාව තුළින් සංස්කාර මතුවලා එනවා, ඔන්න සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියලා ඔය සමහරු නිගම් භාවනා කරනවා. එහෙම කරාට මොකද ඔය පුරුක් කොහොම අහුවෙන්නේ නැහැ. ඔකට දෙන හොඳම උදාහරණය තමයි අන්න කෙනෙක් ගහක් උඩට නැගලා. ගහක් උඩට නගිනවා. ගහක් උඩට නැගලා අපි හිතමු ලිස්සල ඇදගෙන වැටුණා කියලා බිමට. ඒකට ඉතින් ගහකට නැගලා තියෙන්නත් ඕනේ, ලිස්සල ඇදගෙන වැටලා තියෙන්නත් ඕනේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේ ඉතින් කොහොම හරි කමක් නැහැ. ඔන්න ඕම ලිස්සල ඇදගෙන වැටුනොත් මේ තැනැත්තට මේ වැටෙන එක නිකන් ඔන්න පළවෙනි අත්ත පහු වුණා, ඔන්න දෙවෙනි අත්ත පහු වෙනවා, ඔන්න අර කඳේ මේ හරිය පහු වුණා, ඔන්න කඳේ මැද හරිය කියලා එහෙම වැටෙන්න පුළුවන්ද? ඒ වෙනුවට ලිස්සනව මතකයි, වැටිලා අතපය තැලිලා රිදෙනව මතකයි. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි යන්නේ. එතකොට අතු ගණන් කර කර වැටෙන්න බෑ බිමට වැටෙනකොට. ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවයක් අපි තුල තියෙනවා. නැවත නැවත දුකක් නම් දැනෙනවා තමයි. නැවත නැවත වේදනා නම් දෙනවා තමයි. නැවත නැවත කෙඳි ගෑවෙනවා තමයි. ඕක තමයි ඉතින් පටිච්චසමුප්පාදි. ඔය බලන්න දවසකට කීවරක් නම් අතපය රිදෙනවද කියලා? දවසකට කීවරක් නම් හිත රිදෙනවද කියලා? දවසකට කීවරක් නම් මේ විවිධ වෙහෙස පීඩා වෙනවද කියලා? ඕක තමයි පටිච්චසමුප්පාදි. අර දාමෙන් අන්න අර අන්තිම පුරුක් ටික වැටෙනවා. දුක ඒක වැටෙනව හොඳට, ඒක දැනෙනව හොඳට. නැවත නැවත මොකද්දෝ රිදිල්ලක් නම් තියෙනවා, අස්ති බිඳිල්ලක් වගේ එකක් තියෙනවා, රිදිල්ලක් තියෙනවා, ඇතුළතින් වේදනා දෙමිල්ලක් තියෙනවා. ඔන්න ඕක තමයි පටි සම්පාදේ. කොහොම හරි ඔන්න ඔය පුරුක් අතරින් ඔය මුල් පුරුක් කිව්වට මොකද මේවයේ යම් කිසි විදියක අහුවෙන්නේවත් නැහැ අපිට. ඔතන ඔය වේදනාවෙන් පස්සේ තමයි යම් කිසි ආකාරයක මේ ප්‍රകൃති මනසට එන්නේ. එහෙම නැත්නම් අපි කියමුකෝ උඩු මනස කියලා, උඩු සිත කියලා. එහෙම පැනවීමක් නැහැ. කෙසේ නමුත් උඩු සිත කියන වචනේ පාවිච්චි කරමුකෝ. කොන්ෂස් කියන වචනේ පාවිච්චි කරමුකෝ. අන්න ඒ එතෙන්ට එන්නේ වේදනාවෙන් පස්සේ. වේදනාව කියන්නේ මොකද්ද? මෙයා යම් කිසි දෙයක් සුඛ විදිහට විඳිනවා, මෙයා යම් කිසි දෙයක් දුක විදියට විඳිනවා, මෙයා යම් කිසි දෙයක් අන්න නොදුක් නොසුව විදියට විඳිනවා. සුව දුක් නොදුක් නොසුව විදියට විඳීම් තුනක් පැනවෙනවා. ඔන්න ඒ විඳීම් තුන වෙලාවේදී තමයි යම් කිසි විදියක අර ප්‍රකෘති මනසට එන්නේ. එතනින් එහාට පුරුක් අල්ලන්නවත් බෑ. එතනින් එහාට යන ක්‍රියාවලිය අල්ලන්නවත් බෑ. අන්න විඳින්නෙක් විඳින ස්වභාවයක් මතුවෙලා එනවා. අන්න එතනින් තමයි අහු වෙන්නේ අපිට. එන්නේ විඳලා විඳාට පස්සේ මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් සාමාන්‍ය ස්වභාවය තමයි විඳීම තුලින් යම්කිසි මන වඩනා දෙයක්, තමුන්ට ප්‍රිය දෙයක් විඳොත් මේ තැනැත්තා ඒ දේ නැවත නැවත ලං කර ගන්න ඕනේ කියන උවමනාවක් මේ තැනැත්තට මතුවෙලා ඇවිල්ලා තියෙනවා. හොඳ සුඛ දෙයක් විඳොත් මේ දේ ආපහු විඳ ගන්න ඕනේ කියන උවමනාවක් මතුවෙලා එනවානේ. ඊට පස්සේ දුක් විඳොත් මේ දේ නැවත නොලැබේවා කියන ස්වභාවයක් මතුවෙලා ඇවිල්ලා එනවා. ඊට පස්සේ නොදුක් නොසුව කියන එක ගැන දන්නේත් නැහැ. එහෙම එකක් විඳිනවා කියලා දන්නේත් නැහැ. ඔන්න ඔය විදිහේ ස්වභාව තුනක් මේ වේදනාව හේතුවෙන් මතුවෙලා එනවා. ඒව මත සිතුවිලි ගෙතෙනවා. ඒව මත මතකයක් රැස් වෙනවා. අන්න මේ විදිහේ කෑමක් කෑව මම මීට වැඩි අවුරුදු 5කට කලින් මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා. අදත් ගිහිල්ලා, නැවතත් ගිහිල්ලා, එතෙන්ටම ගිහිල්ලා ඒ කෑමම ඕඩර් කරලා කාලා බලන්න ඕනේ. මතක හිතවිලි. අන්න මොකද උනේ? වේදනා, චේතනා, සංඥා ඔය ඔක්කොම එකවර වේදනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මතුවලා එන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදේ මොකද්ද පෙන්නන්නේ? මේ වේදනාවට පස්සේ අන්න තණ්හාව තමයි උපදින්නේ. තණ්හාව මොකද? අන්න එක්කෝ නැවත විඳින්න ඕනේ, නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ, නැත්නම් නොදැනීමක්. ඔන්න ඒ තණ්හාවේ ස්වභාවය තමයි ඔය තියෙන්නේ. එතකොට ඔන්න ඔය ධාමිනේ යන්නේ. ඔය ධාමිනේ නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. නමුත් අන්නේ යම් කිසි කෙනෙක් අපි හිතමු අර විදිහට පුහුණුවක් තුළින් මේ තැනැත්තා මෙන්න මේ සුඛ වේදනාව බව දැනගන්නවා. ඒ තුල ඒක පිටිපස්සේ තියෙන පෙරේතකම දැක ගන්නවා. එක මොහොතක් වෙන්න පුළුවන්. සිහියෙන් දැක ගන්න ඔන්න මේ විදිහේ සුඛ වේදනාවක් තියෙනවා, ඒකට පෙරේතකමක් තියෙනවා පිටිපස්සේ. ඊළඟට අපි හිතමු දුක් වේදනාවක් තියෙනවා, ඒකට යම් කිසි විදිහක පටිගයක්, ඒකට ගැටීමක් අපි තුල තියෙනවා. ඊළඟ නොදුක් නොසුව වේදනාවක් තියෙනවා. ඒ නොදුක් නොසුව වේදනාව නොදන්නා වෙනුවට දැනගන්නවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මේ තැනැත්තා ටිකක් ටිකක් ඔය සිහිය වඩනකොට මොහොතක් මොහොතක් අන්න පුරුදු කරනවා. එතකොට ඔන්න ඔය පටිච්ච සමුප්පාද ධාමයේ වෙනස් වෙන ක්‍රමවේදේ කැඩෙන පුරුක ඔතනින් තමයි කැඩෙන්නේ. අර විදිහට වේදනාපච්චයා තණ්හා කියපු එක වේදනාපච්චයා පඤ්ඤා කියලා සඳහන් වෙනවා. අන්න මොකද වෙන්නේ? එක ෂණ මාත්‍රයකට වෙන්න පුළුවන්, අර සතිමත් මොහොතකට වෙන්න පුළුවන්, වෙනදාට තණ්හාව ඉපදුණු දේ අද ප්‍රඥාව ඉපදෙන්න හේතු වුණා. හැබැයි ඊළඟ මොහොතේ නැවතත් තණ්හාවම තමයි. ඊළඟ මොහොතේ අර පරණ පුරුදු තණ්හාව දිහාවට ඇදිලා යනවා. නමුත් කමක් නැහැ. එක සුළු මොහොතක් අන්න මොකද වුණේ? අර නූපන් ස්වභාවයක් තමුන් තුළ ඇති වුණා. අර විදියට නොකරන ලද ස්වභාවයක් තමුන් තුළ ඇති වුණා. අර විදියට අභූත පහළ නොවු ස්වභාවයක් තමන් තුළ ඇති වුණා. අර විදිහට සංස්කරණය නොකරන ලද ස්වභාවයක් තමන් තුළ ඇති වුණා. ඒ ෂණ මාත්‍රය වටිනවා කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. අන්න ඒක තමයි කියන්නේ මෙන්න මේ පවනකනුත් ධර්මයක් වෙනවා. මෙන්න මේ ෂණයක් තියෙනවනේ, මේ ෂණයක් මේ කල්පන අහුතේකින්වත් දැකලා නැහැ සමහර විට. ඔය ෂණය දැකලා නැහැ, අත්දැකලා නැහැ මේ බොහෝ පිරිසක්. එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමෙයි, මේ ලෝකේ මේ ඉන්න සමාජේ බොහෝ පිරිසක් කල්පනාහුතේකින්වත් ওই විදිහේ ස්වභාවයක් තමුන් තුළ අත්දැකලා නැහැ. මේ ෂණ මාත්‍ර මොහොතුණා ධර්මයම තමයි අන්න එපමණකිනුත් ධර්මය වේ. මේ විදිහට දුක නැති පදම සෝකං පච්චාභයතං මෙන්න මේ විදිහට ස්වභාවයක් තියෙනවා. මේ විදියට ෂණ මාත්‍ර මොහතකදී හරි මේක දකින්න පුළුවන්. අන්න සුළු මොහතකට එක චිත්තක්ෂණයකට මේ තැනැත්තා දුක ඉක්මවලා ගියා. මේ තැනැත්තා අර විදිහට අන්න අර නූපන් ස්වභාවය එක චිත්තක්ෂණයකට දැන හඳුනගත්තා. ඒත් ඇති අන්න නැවත නැවත පුරුදු කර යුතුයි. ඒ නූපන් ස්වභාවය තව තව බහුලීකත කර යුතුයි, බහුල වශයෙන් වැඩි යුතුයි. අන්න ඒ විදිහේ ක්‍රමානුකූලව මේ දේ තව තව ලං කරගන්න උත්සාහ ගන්නවා. දැන් අපි හිතමුකෝ මේ විදිහේ අදහසක්. දැන් අපේ මේ ඇඟ තියෙනවනේ, මේ ඇඟට පුළුවනි බත් බඩට යන බත් බඩට යන බත් මේ ඇඟේ මස් බවට ලේ බවට දත් බවට ඇටකටු බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට ඔය බත් හපන්නෙත් බත්වලි බත්වලම විපරිණාමයකින් තමයි. දත්වලින්නේ බත් හපන්නේ දත් දත් කියන්නේ බත්වලින් හැදිච්ච දෙයක් තමයි. එතකොට ওই විදිහේ පරිවර්තනයක් මේ කය තුල තියෙනවා. ඒ පරිවර්තනේ දවසකින් දෙකකින් වෙන්නේ නැහැ නේ. අද කාබු බත් වේලා ඔන්න දතට ඇවිල්ලා කියලා එහෙම කියන්න බෑ. ඒ වෙනුවට ඔන්න සමහර විට මාස ගණන් අවුරුදු ගණන් ওই විදිහට ගිහිල්ලා තමයි අන්න ක්‍රමානුකූලව මේ ඉන්ද්‍රියන් හැම වෙලේම හැදි හැදි තියෙන්නේ. එතකොට කියනවා මේ කය අවුරුදු 7කට වරක් සම්පූර්ණ අලුතෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. අවුරුදු 7යි යන්නේ ওই දැන් තියෙන ස්වභාවය ඔක්කොම කැඩිලා අලුතෙන්ම අංශු වලින් හැදෙන්න අලුතෙන්ම අණු වලින් හැදෙන්න. එතකොට අවුරුදු 7කින් ඔය කය ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් අපිට ඒ විදිහට පුළුවන් මේ හිතත් ප්‍රතිස්ථාපනය කරන්න. කයට අවුරුදු 7ක් කියන එක අපි හිතරත් ඒ ගානම අරගමු භාග්‍යතුන් වහන්සේත් කියලා දෙනවානේ 7ක් කරන්න 7ක් කරන්න කියලා. එතකොට 7ක් කරන්නකො 7ක් අවුරුදු අවුරුදු 7ක් කරන්න. අවුරුදු 7කට කරගෙන යන්න. කමක් නැහැ ටික ටික කරන්න. කරනකොට 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 සමහර විට අන්න නිවැරදිව උපදෙස් ලැබුණොත් නිවැරදි ක්‍රමවේදයක් කරගෙන ලැබුණොත් ප්‍රඥාවවත් පමණකට මෝරලා තිබුණොත් අන්න හතක් කරන්න ඕන වෙන එකක් නැහැ හයකිනුත් පුළුවන් පහකිනුත් පුළුවන් ඕම ඕම කීකී අඩු කරගෙන ඇවිල්ලා දවස් හතට බස්සනවා අන්තිමට. දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අන්න වාක්‍ය දෙකයි දවස් හතකට බස්සලා බුදුරජාණන් වහන්සේ වෙන තැනක කියනවා උදේ කිව්වහම හවස වෙනකොටත් පුළුවන්. ඒ සූත්‍රය මනන් නෙමෙයි වෙන තැනක කියන උදේ දුන්නොත් හවස වෙනකොටත් ඉවර වෙන්න ඉඩ තියෙනවා. මේ වචන දෙක තුනකිනුත් ඉවර වෙන්න ඉඩ තියෙනවා. අර විදේශණේ කිනුත් ඉවර වෙන්න ඉඩ තියෙනවා කියන්න බෑ. අන්න ඒ විදිහේ ධර්මයක් තමයි මේක. එපමණකිනුත් ධර්මයක් වෙනවා. මේ ෂණ මාත්‍ර මොහතක වුණත් මේ ධර්මය අන්න එපමණකුත් ධර්මයක් තමයි. මේ විදිහට මේ බොහෝ ජනයා බොහෝ පිරිසක් මෙන්න මේ ආකාරයේ කල්පනාහුතේකින්වත් ඉක්මවා නොගිය මේ නිර්වාණ පදය සාක්ෂාත් කළා. මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා මේ අවස්ථාවේදී අර පොඩි වාක්‍ය ඛණ්ඩය අහලා ඉතින් තම තමුන්ටත් පුළුවන් තමුන් තුළ තියෙන මේ නූපන් ස්වභාවය ටික ටික දැන හඳුන ගන්න. නූපන් ස්වභාවය ටික ටික අත්දකින්න පුළුවන්. උපන් ස්වභාවය නම් හොඳට දන්නවනේ. පහළ වුණු ස්වභාවය හොඳට දන්නවා. කොරණ ලද ස්වභාවය හොඳට ලද දන්නවා. ඔය කොරගෙන තියෙන දේවල් මාද. ඊට පස්සේ සංස්කරණය කරන ස්වභාවයත් හොඳටම දන්නවා. ඒ හතර නම් හොඳට දන්නවා. දැන් බලන්න පුළුවන් ද කියලා මේ හට නොගත් ස්වභාවයක්, නූපන් ස්වභාවයක්, පහළ නොවූ ස්වභාවයක්, නොකරන ලද ස්වභාවයක්, සංස්කරණය නොකරන ලද ස්වභාවයක්, එහෙම ස්වභාවයකුත් ඇත කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අත්ති භික්කවේ තදායතන. මහණෙනි මෙවැනි වූ ස්වභාවයක් මෙවැනි ආයතනයක් ඇත. අන්න ඒක දැනගන්න ඕනේ. ඒක දැක ගන්න ඕනේ. ක්‍රමානුකූලව තමුන් තුළින් හඳුන ගන්න ඕනේ. හඳුන ගන්න මොකද වෙන්නේ? මේ තැනැත්තා දුක ඉක්මෝල යනවා. සමහර විට එක ක්ෂණයකට දුක ඉක්මෙව්වා. අර විදියට වේදනාපච්චයා තණ්හා වෙනුවට වේදනාපච්චයා පඤ්ඤා වුණා. එක මොහොතකට හැබැයි ක්ෂණ මාත්‍රයකට. නමුත් ඒක අන්න ඒ මොහොත කියලා නිම කරන්න බැරි තරම් වටින මොහොතක් තමයි. ඒ විදිහ මොහොතක් මොහොතක් ටිකෙන් ටික සතෙන් සතේ එකතු කරගන්න පුළුවන් බැරි නෑ. ඒ විදිහේ එකතු කිරීමක් සඳහා අද දවසේ මේ කතා බහ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.